දවස් 14 11 වෙනි මාසයේ 17 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කුෂාන් මෙත්තමාගේ නිවසේ පැවැත්වෙන හවස ධර්ම සාකච්ඡාව. අපේ හවසටදී යොමු කරමු අපේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේ අභිමුඛව තමන්ට තියෙන දෙයක් සාකච්ඡා කරන්න. මේ ගොඩාක් කෙනෙකුට ලැබෙන අඩු අවස්ථාවක්. පොදුවේ කෙරෙන දේශනා අන්නලට වඩා හරි ප්‍රබලයි. අභිමුඛව තමන්ටම උපදේශයක් ලබන්න හැකියාව තියෙනවා. ඒක හරි විශිෂ්ටයි. ධර්මය ලැබීමට, ධර්ම අවබෝධයට ලොකු පිටුවහලක් උපකාරයක් වෙන්නට ගොඩාක් දුරට අවකාශය තියෙනවා. අපි හැමෝටම අවස්ථාවක් අපි දෙන්න බලමු මේ තියෙන කාලය තුළ. කියවෙන කන්ද පවත්වන්න පුළුවන් ද කාලය තියෙනවා. අපි කතා කරමු හැම කෙනත් එක්කම කාලයක් අරගෙන සෑහීමට පත් වෙන ආකාරයට. එක අයකට දෙන උපදේශය අනිත් අයටත් ඒක ගැළපෙන අවස්ථා තියෙනවා. මොක නිසාද අපි කාගේ ප්‍රශ්නයක වගේ පොඩි වෙනස්කම් තියෙන්නේ. ඒ වගේම කාටත් තියෙන්නේ එකම සිතක් එකම ඉන්ද්‍රිය ප්‍රශ්නයක් එකම දෘෂ්ටිමය ප්‍රශ්නයක් තියෙන නිසා අපි සාකච්ඡා කරමු. දෙකට තෝරගමු කවුද ඉස්සැලෙන්නේ. මේක එකක් අවශ්‍ය
නැහැ.
දැනට මොකක්ද තත්ත්වය? මොකක් වෙදරට කරගෙන යන්නේ? තමන්ට ගැටලු උපදින තැන් කොයි වගේද? කොයි අවස්ථාවද?
අර ස්වාමීන් වහන්සේ සමහර කාලයක මේ වීරිය මදි කියලා තේරෙනවා. ඒ කියන්නේ මට කාලේ අඩුවෙන් තියෙන කාලේ ගොඩක් වීරිය අරගත්තා. ඒ වුණාට ගොඩක් මාස වෙහෙසලා වැඩ කරනවත් එක්ක අමාරුවක් දැනුණා. දැන් අඩුවෙන් මාස වෙහෙසන මාස වෙහෙසන නැහැ කියලා ගත්තොත් දැන් මට වීරිය මදි කියලා මට තේරලා තියෙනවා. අනිතක සතිය දැන් සතිය පවත්වන්න කියලා ගත්තත් මට ඇත්තටම ඇතුළට يعني අඩු මට මගේ මම ගැන බැලුවොත් මට හිතෙනවා මගේ සතිය පවත්වීම අඩු වෙලා කියලා. එකෙන්
එළියට දේවල් කරනකොට දැන් අපි හොඳ අවස්ථාවක් අපි ගන්න ඔය සතිය පවත්වනවා කියන වචනේ. සතිය පවත්වන්න සතියක් තියෙනවා. සරලව බලන්න සතිය පවත්වන්න සතියක් තියෙනවාද කියලා. අපිට සති තියෙනවා සති දෙකක්. එකක් මිත්‍යා සති, අනිත් එක තමයි සම්මා සති. සති කිව්වම හැම සතියක්ම හැම සිහියක්ම නිවනට උපකාර නැහැ. කුඩේ තියලා තියෙන තැනින් කුඩේ අරන් යන්න, සිරප්පු දෙක තියලා තැනින් සිරප්පු දෙක දාගෙන යන්න සිහියක් ඕන. ඒ සිහිය නිවනට උපකාරක නැහැ. එනනම් හොරකමක් කරනවා නම් හොරකමක් කරන්න සිහිය ඕන. ඒ සිහිය නිවනට උපකාර නැහැ. දැන් මේ නිවනට උපකාරක වන සිහිය අපි මුලින් ගමු ධර්මයේ සිහිය. ධර්මානුකූල සිහිය, ධම්මානුකූල ධම්මපටිපත්ති සිහිය තියෙනවා. පැහැදිලිනේ? මේ නැත්තම් අපි සතිය අකල්ලගෙන දුවනෝ දුවනෝ එක වැරදුනොත් එහෙම වැඩක් නැද. සමහර අය හරි වේගෙන් යනවා, හරි වේගෙන් යනවා පාර වරද්දගෙන. එතකොට අපි හරියට ඉපිනේට යන්නේ කොච්චර වේගෙන් යනවද දන්නේ පාර වරද්දගෙන ගියාට. දැන් මේ ඕස්ට්‍රේලියාව යන්න පාරකම යන්න GPS තියෙනවා. GPS දාගට ගිහිල්ලා පාරවල් දෙනවා. මේ බිස්මන් වලදී මෙහෙම රවුම කරකිනවා, කරකිලා ආයෙ රවුම පෙන්නනවා, ආයෙ රවුම කරකිනවා, ආයෙ රවුම පෙන්නනවා. පස්සේ බල මොකද්ද මේ වෙන්නේ? එක්ක GPS එක වැරදි, එහෙම නැත්නම් අපිට බලනකොට මේ එක ළඟින් මෙහෙම පාරවල් දෙකක් අකුලට යන එකක් යටි යන තියෙනවා. මේ පුංචි අඩියක වෙනස මේ අපිට පේන්නේ නැහැ එකපාරට. අපි අර උඩ පාරෙන් දාන තු යටි පාරෙන් දාන. ඉතින් අපි රවුන්ඩ් තුනක්ම කරපුණා. පොඩ්ඩක් මෙතන ලොකු රවුන්ඩ් පැටලිම ගිහිල්ලා එන්නවා. ඉතින් මම කල්පනා කරා GPS තියෙන පාරවල් වලත් මෙහෙම වරදිනවා නම් GPS නැති නිවන කොහොම වරදිනවද? නේද? නිවන් මාර්ගට GPS තාම නැහැ. ආන්නේ වගේ එකක් තියෙනුත් තැන අපි හරි පරිස්සම් වෙන්න ඕන. පාර අර අඩියක දශමක පොඩි වෙනසකින් වරදින්න පුළුවන් හැකියාව තියෙන අපි ගන්න විදිය, දකින්න විදිය හරියටම නිවැරදි කරගන්න ඕනේ. වීර්ය මදි වෙන්නේ ආදීනවය හරියට දකින්න තියෙන. ආදීනවය හරියට දකිනවා නම් තව වීර්යය ඇති වෙනවා. දුවන්න බැරි අපි සෝම් පිටෙන් නැක්ලාගේ හොල්මනකට බය වෙනවා. හරි වේගෙන් දුවයි. එහෙමත් නැත්නම් බල්ලෙක් පන්නගෙන ඉන්න ඕන. හරි මට දුවයි. මොකද ආදීනවයත් එක්ක දැන් හොයාගෙන තියෙන පොලිසිය නෙලවනකොට හොරු දුවනවලු තාප්පවලින් කඩුලුවලින් පයින්වලු ඔලිම්පික් ක්‍රීඩකයන්ටත් පනින්න බැරි උසයි. සමල්ල බැලුවාම ලෝක සූර ඔලිම්පික් ක්‍රීඩකයා ඊට වඩා අඩු ඉස්සල්ලා තියෙනවා. ඒ කුමක්ද? ආදීනවය තුළ එයාට හට ගන්නා වීරය. වෙනම හෝමෝන ධාරාවක් එයා තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වෙනම චිත්ත ධාරාවක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ජීවිතේ අපි ආදීනවය හොඳට දකිනකොට හරියට කතා කරලා පැහැදිලි කරන දෙනකොට අප්‍රමාදීව කටයුතු කරන්න ඕන කියන පණිවිඩය අපිට ලැබෙනවා. අපි තාම ජරාව ඉක්මවුවා නෙමෙයි. මරණය ඉක්ම වූ අය නෙමේ. සතර අපාය ඉක්ම වූ අය නෙමේ. ආදී වශයෙන් පෙන්වලා දෙන්නවා. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කොච්චර ඉක්මනටද කියලා කියනවනම් හිසගිනි ගත්තෙකු ඉගිනි නිවන සේනෙන් හිසගිනි ගත්තාම නිවාඩු දාලා නිවන් නම් කියලා ඉන්නේ නැහැ. හිසගිනි ගත්තාම හවස අම්මා තාත්තා එනකන් මාත්‍යා එනකන් කියලා ඉන්නේ නැහැ. තමන්ගේ හිසගිනි එයා නිවා ගන්නවා. ශනිකෝම කරන්න පුළුවන් හැම පිළියමම කළා ඉක්මනින්ම තමන්ගේ ඔළුව නිවා ගන්න. අන්න ඒ වගේ තමන්ගේ මේ හිතේ ඇති වෙච්ච මේ මමත්වය එහෙම නැත්නම් මේ සංසාරය දුකින් නිදහස් වීම නිවාගත යුතුයි කියන අනුශාසනය බුද්ධානුශාසනය ලබා දීලා තියෙන්නේ අපිට අනුකම්පාව පිණිස. නැත්නම් අපි තමයි දුකේ වැටෙන්නේ. අපි තමයි දුකතිගාමී වෙන්නේ. ඒක නිසා අපිට මතක් කරන්නේ ඒකයි. එතකොට වීර්ය මදි වෙන්න අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඊළඟට මේ ධර්මයේ සිහිය පාත්තලයක බුදුහාමුදුරුවෝ උපමාවක් දක්වලා තියෙනවා. හරි සීළු වෙන එක නිකන් කලබලේට අර හින්දි සින්දුවක් අහනවා වගේ සිහිය පවත්තලා හරියන්නේ නැහැ. වාහනේ යන ගමන් හින්දි සින්දුවක් අහනවා කියන උපභාෂා තේරෙන්නේ නැහැ. හරිත් අවධානය යොමු කරනවා, මෙහෙත් අවධානය යොමු කරනවා, අර කෝල් එකට යනවා, පාරෙත් යනවා, ෆෝන් එකක් ගහනවා, සින්දුවත් අහනවා, ඔය ඔක්කොම යන්නේ. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. රත් වෙච්ච තෙල් චාච්චියක් අතට ගත්ත මනුස්සය. ඔබත් සාමාන්‍ය තෙල් චාච්චි හිමි අරහෙන් කට්ටියනේ නේද? බලන්න ඒ වෙලාවට සියල්ල අමතක කරනවා. සියල්ල අමතක කරලා හරියටම ඉලක්ක කරගන්න තෙල් චාච්චි. පරිස්සමෙන් අරගෙන ගිහින් තියෙනවා. ඇයි ඒ? ඔබ දන්නවා විපාකය. පොඩ්ඩක් ඉහිරුණු, පොඩ්ඩක් වැටුණු සතාකාලික ශාරීරික දුබලතාවන් වලට අප්‍රසන්නතාවයකට ජීවිත හානියකට උනත් වෙන්න පුළුවන් මේ තෙල් චාච්චි. ආන් ඒ වගේ සිහියක් මේ ධර්මයේ තුලදී ඕන 100ට 200ක්ද 300ක්ද 1000ක්. ඒ යොදවන වෙලාවට යොදන්න. දැන් මම මේ පැය ඇතුළේ දැන් අපි මේ කාලය තුළ මේ කාලය හැමතිස්සෙම නෙමෙයි මේ කාලය තුළ ගන්න සිහිය ධර්මයට පමණක්ම. එන කිසිම දෙයකට නෙමෙයි මේ කාලය වෙන කළ තියෙන ධර්මයට. ඒ ධර්මයේ උදා වුණාට පස්සේ පවත්වන්න දෙයක් නැහැ වෙනතන. උදා වුණාට පස්සේ ඒක එහෙම ස්වභාවිකව පවතින. මේ අවබෝධ කරගන්නකම් තමයි ටිකක් ඔය මහන්සි වෙන්න ඕන, වීර්ය කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. කොහොමද තියෙන්නේ අවබෝධ කරගන්නකම්. ඊට පස්සේ වීර්යයත් අතහැරෙනවා. සමහර අය මේ ධර්ම මාර්ගේ නොමග යනවා. ඒකට හේතුව සමහර අපේ ස්වාමීන් වහන්සේලා අපි උනත් අපි එක එක පරාසයන් වලින් පැහැදිලි කරනවා. දැන් මිනිස්සුන් ඉන්නේ මේ කුඩේ යට. දැන් ලෝකෝත්තර ධර්මය කියන්නේ කුඩෙන් උඩ. කුඩයක් කියලා ගත්තා. කුඩේ යට තියෙනවා, කුඩෙන් උඩ තියෙනවා. දැන් කුඩෙන් උඩ අපිට පේන්නේ නැහැ. කුඩෙන් යට තමයි අපිට පේන්නේ. මේ ලෝකෝත්තර ධර්ම අවබෝධ කරගත්තා කියන එහාට කියපුවම මොන වීර්යයක්වත් නැහැ. මේ ඉන්නවා මම හරි. නිදහසේ කියලා. එතකොට මේ කුඩේ යට ඉන්න කෙනෙක් හිතන මොකුත් ඕනේ මාතයි ඉන්න. අන්න එවැනි තත්ත්වයන් වලදී ප්‍රශ්න හට ගන්නවා. දැන් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගෙන මහන්සි වෙලා උපාධි අරගෙන රස්සාවල් කරන හොඳට ධනේ රැස් කරගත්ත කෙනෙක්ට කෝල් එකක් දාගහම මොකද කරන්නේ? අනේ මං හට ෆ්‍රී එකේ හරි සන්තෝෂයෙන් ඉන්නවා. අර ඒකක්වත් කරපු නැති මනුස්සයෙක් තල්පනා කරනවා ඇයි ඒ සන්තෝෂෙ මට නැති කියලා. එතන මේ කඩු යථාර්ථයක් ඉබ තමයි එයාට ඒ සන්තෝෂෙ තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. ඒ නිසා ඒ අධ්‍යක්ීම ලබපු කෙනෙක්ගේ ජීවිතය එක ස්වරූපයක්, එයාගේ මනස පවත්වන ක්‍රමයක් එක ස්වරූපයක්. නමුත් ඒ ස්වරූපය නෙමෙයි අධ්‍යයනය කරන කෙනාට තියෙන්නේ. පැහැදිලිනේ? දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ මේ දාල්ට සැතපෙනවා. අපේ මිලිපිටි නායක ස්වාමීන් වහන්සේ ළම දාල් සැතපෙනවා. අපිට දාල් සැතපෙන්න තහන. ඉතින් මේ දාල් සැතපුණොත් එහෙනම් අපිට මේ වැපාරව පාඩම් කරන්න කියලා. එතකොට හවස පාඩම් ගන්නවා. පාඩම් කරන්න කියලා. ඉතින් ඒක මුකරි කොල්ල කිටියා. ඒ මුකුත් කොල්ල අහනවා අපිට නිදාගන්න එපා කියලා. ඇයි නායක හමු නිදාගන්නේ කියලා. හොඳ නෑ. ඊට පස්සේ හා කියලා කිව්වා නායක. අඬ ගැව්වා. අඬ ගහන කියලා. මේ ගියා හම්දුරන්ගේ තියෙනවා මේ සහතික ටික. පොත් කවර දෙකක් තියෙනවා. ඉස්සෙල්ලම පොත් ටිකක් වෙන්නවා. මේ පොත් කියවලා තියෙනවද? මේ පොත් කියවලා තියෙනවද? උන්වහන්සේට වෛද්‍ය පරිදිපුත් තියෙනවා. මේ පොත් කියවලා තියෙනවද? මේ තියෙන්නේ අනවයික සාන්තිය. මේක තියෙනවද? නැහැ. මේ තියෙන්නේ මේ පලාති මහා නායක. මේක තියෙනවද? අනික නැහැ. මේ සහතික, මේ වෛද්‍ය උපාධි සහතික. මේක තියෙනවද? නැහැ. මේ තියෙන්නේ විශ්වවිද්‍යාල උපාධිය. මේක තියෙනවද? අපි බොනේ. මේව තියෙන ඇද නිදා ගන්න පුළුවන් නැති අය බාඩක් කරා. නේද? අර අනුවම්යෙන් අපි ගත්තොත් ගුරුවරයෙක් අනුකරණය කරන්න ගියොත් සම්පූර්ණ වැරදිනේ ආනන්ද. නිසා මේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ පැවැත්ම එක්තරා ස්වභාවයක්. නමුත් අපි කවදාවත් ඒ විදිහට අනුකරණය කරන්න යන්න එපා. එයාගේ භාවනාවත් අමුතුයි. එයාට මොන හරි වෙන නිසංසල වෙන්නවා. එයාට නිසංසල ඉන්න පුළුවන් වැඩ ටික ඔක්කොම ඉවර කරලා. ඔන්නයි පටලැවීම ගොඩක් අයලා තියෙන නිසා ඔක අවදි කරන මතක් කරේ. ඔතන තේරුම් ගන්න ඕනේ. නිසා අප මේ විදර්ශනා කරපු කාලෙන් උපදෙස් දුන්නාම අර ගැඹුරු නොතේරෙන කරුණු තියෙනවනේ. ඔය කරුණු මම කරන්නේ දැන් මං ආපු ගමන් මගේ පිනතුන්ට උපහරණ වැදගත් නේද? ගමන් මගේ ශිෂ්‍ය කාලයේ සිටි දේශකයාගේ කාලේ ගුරුවරයාගේ භූමිකාවට කලින් සිටියේදී කරන්නේ ගැඹුරු කරුණු එකක්වත් මම කතා කරන්නේ නැහැ. තේරුම් ගන්න කම්ම තමා තුළින් මේක කොහොම හරි ගලපලා තේරුම් ගන්න මාසය. දැන් සමහරట్లాට අමතක වෙනවා. ඒක නිසා මම අල්ලන්නේ විහාර. අතේ විහාර. මෙදුර අමදීත් විහාරයක් දුක බලන්න. කියලා බලන්න. ඉතින් මම දහස් වරක් බලන වෙන්න පුළුවන්. පිළිතුරු සිය ගානක් වෙන වෙන්න පුළුවන්. මට හරියටම පිළිතුරු ආවම මම දන්නු මගේ තුල ඒ තුල තියෙන කුතුහලය, සැකය සම්පූර්ණයෙන්ම දුරු වෙලා ගිහිල්ලා මහා නිදහසකුත් එක්ක තමයි මට ඒක දැනෙන්නේ. ඒක තියෙන බර නැති වෙලා යනවා. තේරුණා? ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ අන්නේ වගේ. උදාහරණයක් වශයෙන් කියතොත් අපි හිතමු දරුවෙක් පන්ති ගිහිල්ලා කියලා. එයා එනකන් අපි සැකෙන් ඉන්නවා, වැස්ස වහිනවා, කවුරුත් එක්ක ඉන්නන්නේ. අර කෝච්චි එනවද, බස් එක එනවද, ටැක්සි එනවද කියලා කල්පනා කර 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 ඉන්නවා. ඉතින් මෙයාට එක එකව මැරෙනවා. ඔය දරුවෝ ගේට්ටු ඉස්සරහට එනවා අකරි වාහනේ. දැන් මොකද වෙන්නේ? අර තිබුණු සැකයන් ඔක්කොම දුර වෙලා ගිහිල්ලා මෙන්න ළමයාගේ ඉස්සරහා ඉන්නවා කියන එක. ආන්න ඒ වගේ අවබෝධයක් පහළ වෙනකොට අර සියල්ල දුර වෙලා Tamanට ශාන්තියක් ඇති වෙනවා. ශාන්තියක් ඇති වෙනවා. ඒකෙන් තමයි තේරුම් ගන්න මට ඒ කාරණේ පූර්ණව සැක දුර වෙලා යනවා. සැක දුර වෙලා සකදුර වෙලා ගියා කියන්නේ ආගේ හිතේ තිබුණු බය නැති වෙනවා කියන. තවත් එක උදාහරණයකින් කියමු. අපි පාරේ යද්දී කරවල හරියකදී මේ හරියට ටිකක් ඇලිය වගේ තියෙනවා නේ, හොල්මනක් වගේ එකක් දකින්න දහට මොහොතලා ඉන්නවා. ඉතින් හනි ගානික දුන්න දුන්න එනවා. දුවන ඇවිල්ලා පප්පු ඩිග් ඩිග් ගාන ගහනවා. කවුරු හරි මේ හිටියා ඇතින් මට ගහටින් එබිලම බැලුවා. කවුරු කෙනෙක් පාත්තරලා බැලුවා. ඉතින් මහත්තයාට කියන මේ කවුරු හරි කෙනෙක් හිටියා ගහයට මේ ගිහිල්ලා බලමුද. තියන. ඔන්න බලනකොට පාත්තරලා බලන තියෙන්නේ ඔන්න ගහයට ඉන්න කැංගරු පැටිය. කුදු ගෑයලා තියෙන්නේ නේද? කැංගල් වැටේ කියනවා ඔය ඉඳලා තියෙන්නේ මෙයා තමයි දැක්ක මං හිතේ මනුස්සයෙක් කියලා. දැන් අර හાર્ට් බීට්ස් ඔක්කොම බහින පිළිමට. කෝල් එක යනවා. සැකදුරු. සැකදුරු. ආන් ඉතින් අපි තේරුම් කරගන්නවා ඒක අපි සංකල්පයක් තුළ තියාගෙන ඉන්න කම්ම විචිකිච්ඡාව පැවතුනවා. සැකේ පැවතුනවා. දැන් ඒකක්වත් නෑ. දැන් මට සැකදුර වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. ආන්නේ වගේ තමයි වෙනතුනේ මේ ලෝකය සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවසන් කරන කොට. මේ මනස ගැන තිබුණු, තමා ගැන තිබුණු, තමන්ගේ සිතුවිලි අතර තිබුණු ඒ සැක සංකාසයල්ලක්ම දුර වෙනවා. ඒකට කියන්නේ විචිකිච්ඡා. සියල්ලක් මුදුරු වෙලා ගිහිල්ලා ආය ආයි හොයන්න බලන්න පෙරලන්න මීට වැඩි දෙයක් තියෙනවද, තව දෙයක් තියෙනවද කියලා හිතන්නවත් ඉඩ නැති වෙන විදියට පුළුවන් තමන් තමන්ගේ මනස අතුලෝකයට අවබෝධ කරගන්න. මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් කවදාවත් මේ ආගම් උගුල් වලට අල්ලන්න බෑ. ඒ උගුල් කරනකොට මෙයාගේ මනස දකින්න, එයාගේ ස්වභාවය දකින්න, එයා කරන්න යන දේ දකින්න, එයා දකින නිසා මේ ආගමික උගුලකට අහු වෙන්නේ. මේ අපි යම් ඇදහිීමක බන්ධනයකට ලක් කරන්න හදන්නේ මේ පුජ්‍යලයා ඔහු තැවෙමින් අනිත්‍ය තවන්න හදයි. ඒකට අහුවෙන්නේ. ඒක ප්‍රඥා තියෙන නිවන තියෙනවා. සිහිය සිහිය උදා කරගන්නවම සිහිය පාත්තා. සම්මා සතිය උදා කරගන්න විතර සිහිය පාත්තා. එහෙම නැතිව අමාරු දැනට පවත්තන්න සම්මා සතියද එහෙම නැත්නම් පුජ්ජල සතියද? පුජ්ජල සතිය. ධාර්මිකව මෙඩිටේෂන් කරන බුද්ධයා. ඒ සිහිය යට තියෙනවා ඉතින් තමන්ගේ ආත්මීය ස්වභාවය. මමංකාරයේ ස්වභාවය තියෙනවා. ඒ සිහිය දැඩි කරගන්න තමන් අපහසුතාවයට පත් වෙනවා මිසක් සැහැල්ලුවට නිදහසට පත් වෙන්නේ නැහැ. ධර්මං උදේ මතක් කරමු. බයික් එකේ කතා මතක් කරන්න එනවා දැන්. මතකද උදේ බයික් එකේ කතා? ඔබතුමී වාහන හරි පදිනවද? බයික් පදින්න වාහන හරි පදින්නේ. වාහනේ යන සිහියෙන් යනවද නැත්නම් හතර වටේම සිහිය කවලම් කරගෙන යනවද? ඔව්, එක එකයි ඉන්නවා. මෙහෙමයි, කොච්චර නීති තිබුණත් ෆෝන් එක බලනවා, පිටිපැත්ත ළමයට කෑමක් කව කව යනවා ඉස්සරහට ඩ්‍රයිවිං කර කර. සිහිය තියෙන්න ඕනද අපිට? මොකද අපි කුණු ගොඩවල එක එක දේවල් තියෙනවද කියලා අපි අවශ්‍යම බලන්නේ. ලොකු උස කුණු ගොඩවල් තියෙනවා නේද? තැන් තැන් වල මේ නන්නේ ලංකාව නෑම තරම් තියෙනවා. හරි ලොකු කුණු ගොඩවල් තියෙනවා කියන්නේ තමු යම් තරයි ගොඩ ගහලා අපි ඔක ඇඟිලි ගහලා බලන්නේ. අපි වේලා සිරින් දන්නවා ඒක මොනවද තිබ්බත් ඒ කුණු ගොඩක් ඉසි කරුම් එක ඒක අපිට වැදින්නේ නැහැ කියලා ගන්න දෙයක් නැහැ. සම්බේ සංඛාර අනිච්ඡාති කියලා ලොකු කුණු ගොඩක් යනවා. සංස්කාර ලෝකය ලොකු කුණු ගොඩක් හැටියට පෙන්නනවා. ඒ කුණු ගොඩේ ගිහිල්ලා අපි අර කුණු ගොඩවල් වල වටින දේවල් හොයන කණ්ඩායමක් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. ඒවා හොයලා ඒවල එකතු කරලා විකුණනවා. මම හිතන්නේ මේ රුපර්තන සත්‍යයත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේ සම්බේ සංඛාර අනිච්චා කියලා ලොකු කුණු ගොඩක් පෙන්නනවා. ඒ කුණු ගොඩේ වටින දෙයක් හොයනවා. එහෙමනේ. වටින මොනවා හරි දෙයක් ඇති කියලා හිතනවා. ඉතින් තාමච්චර හෙව්වත් ඉතින් කුණු ගොඩක් ඒකෙන් ඇහෙලා ගත්තත් ඒක කුණු. ඔය අනිත්‍යය කියන එක යථාභූතය කියලා තමයි. යථාභූතය නොකල හේයින් තමයි තමත් නිත්‍යක නිත්‍යක පවතින්නේ. මොනවද නිත්‍ය කරගෙන තියෙන? සිහිය නිත්‍ය කරගෙන තියෙනවා. සංඥාව නිත්‍ය කරගෙන තියෙනවා. විඥානය නිත්‍ය කරගෙන තියෙනවා. ඇස නිත්‍ය කරගෙන තියෙනවා. අනිත්‍ය කොට අවබෝධ කරගන්න ඕන. හරි ගැඹුරු වචනයක්. අනිත්‍ය අනිත්‍ය කොටම අවබෝධ කරගන්න ඕන. ඇයි එහෙම වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අනිත්‍ය අනිත්‍යානුපස්සී විහෙරති. අනිත්‍ය අනිත්‍ය කොටම අවබෝධ කරන්න ඕන කියන වචනයක් දේශනා කරන්නේ මේ ලෝක සත්‍යය අනිත්‍ය නිට්ඨ කරගෙන බලන. ඒ නිසා තමයි අවධාරණාත්මකව පැහැදිලිව දේශනා කරන්නේ අනිත්‍ය අනිත්‍ය කොටම අවබෝධ කරගන්න. නිසා තමන්ට උමනාවක් වන්නතුව ලෝකයේ තුල ස්වභාවික තත්ත්වාකාරයේ පවතින නිවන කවරදෝ කතේනම් අපිට මට ඕන නිවනක් කියලා එකක් හදුවොත් එයාගේ ඩිසයින් එකනේ එයා හොයන්නේ. එහෙම නිවන් තියෙනවා හදාගෙන එකක් හොයන්න එපා. හැටම සත්‍යයට ඉඩ දෙන්න, ස්වභාවයට ඉඩ දෙන්න, යථා තත්ත්වයට ඉඩ දෙන්න. නිවන කොයි වගේද කියලා අහුවොත් නිවන දැක්ක අයට වඩා හොඳින් කියන නිවන නොදැක්ක අය. ඒ කියන්නේ යාලුවනේ සංකල්පේ. ඒකක්වත් නෙවෙයි නේද? දැන් නිවන දකින අය මරණයෙන් පස්සේ උපදිනවද නෝපදිනවද? ඉපදෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ කියලාද? මැරෙන්නෙත් නෑ, ඉපදෙන්නෙත් නෑ කියලා. මැරෙන්නෙත් නෑ, ඉපදෙන්නෙත් නෑ. අහලා තියෙන්නේ එහෙම. ඒක ප්‍රත්‍යක්ෂ වේදේ. සම්බන්ධ වේදේ. සමවිතම අපි ස්වභාවයට ඉඳ දීලා සත්‍ය සොයාගෙන යනවා නම් ඒක ඉක්මනින් අවබෝධ වෙනවා. හර අපිට ඕන දේ අපි සොයන්න ගියාම තමයි ඒක ටිකක් පරක්කු වෙන්නේ. මට අනුකූල නිවනක්, අපේ ආගමට අනුකූල නිවනක්, අපි පොතෙන් අහලා තියෙන විදිහේ නිවනක් හොයන්න ගියොත් එහෙම නිවන හම්බෙන්නේ නැහැ. නිවන පුජ්‍යලයට නිර්මාණය කරන්නත් බෑ. නිවන ගැන පොතක ලියලා තියන්නත් බෑ. නිවන ගැන වචනයෙන් කියන්නත් බෑ. දැන් මොකද කරන්නේ? පුජ්‍යලය කියන්නේ ඔබ. ඔබට නිර්මාණය කරන්න බෑ. අංක එක. පොතක ලියන්න බෑ. නිවනක අංක දෙක. දේශකයෙකුට වචනයෙන් දේශනා කරන්න බෑ නිවනක. දැන් ඔබ මොකද කරන්නේ? නිවන දකින්න ඕන අවකාශය දැන් ඉතින් ඔබ පළවෙනි උත්තරේ තමයි ළමයින්ට තේරුන්නේ. පැහැදිලි නෑ. පැහැදිලිම දිතා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ මගේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒ මන්නේ පැහැදිලි කරනවා. ඔබේ ප්‍රඥාව වැඩි වෙන නම් ඔබ කල යුත්තේ ඔබ විසින් ඒක පැහැදිලි කරගන්න උඩ උත්සාහ කිරීම. දැන් මොකන්ද ඊළඟ ප්‍රශ්නේ? සම්බන්ධ කණ්ඩායමක් අතර වෙන ඔබතුමියට වෙඩි තියන්න ලැස්ති වෙනවා. ආසන වශයෙන් ප්‍රකාශ කරන්න යමක් තියෙනවා නම් කියන්න කියලා අවස්ථාව දුන්නොත් මොකද
කරන්නේ? දැනටේ මේ මොහොතේ දෙයක් මොකුත් නැහැ සර්.
දෙන්නට කෝල් එකක් ගන්න. එහෙම තස්සනද කණ්ඩායමේ සුකරව තියෙනවා ගුවන් අනුතුරේ යන්නේ මේ බවයි. කාටරි කියන්න පුළුවන් නේ ඔස්ට්‍රේලියාවේදී ආනන්ද හමුදුරගේ කාර් එක නැති වෙයි කියලා. කවුරු හරි ඇවිල්ලා මට කිව්වොත් "අහගේ කාර් එක නැති." මම බලනවා කාර් එක මට කාර් එකක් නැහැ. ආ දෙවිච කාර් එක විකනේ නැන්නේ. පයි යනකොට මම මතක් කරගන්න නැතුව යන්නේ මේ කාර්යක මේ පංචස්කන්ධේ කාර්යක ඒකෙන් කාර්යයක් ගැන අපි නැගලා යන්නේ ඉන්දියන් පහින් මේක නිදහස් කරලා දැන් පටවි කොටසට පටවි තේජෝ කොටසට තේජෝ වායු කොටසට වායු ආපු කොටසට ආපු හුස්ම ගනි හුස්මත් මගේ අවබෝධාත්මක ගමනක් ආවත් කාර්ක ධර්ම ගරජ්ජකේ තියෙනවානේ. බොහොම සිවු ඥානයකින් හොඳ ධර්මය ගවේෂණයක් කරන්න ඕන. ස්වරූපයකටද කියන බලන්න ඕන. එකිනෙකාගේ එක එක විදියට මම කියන සංඥාව හැදෙන්නේ. ප්‍රබල වෙන එක එක කාරණා ඔස්සේ. ඇලීම් එකනේ දැන් සමහර අය ධනෙ මුල් කොටගෙන හැදෙනවා. රූපය ගැන වැඩි හිතන්නේ. අපිට එයාපෝට් එකේ දකින්න පුළුවන්. මේච්චර විතර බඩගෙඩියක් තියෙන මේ යන එයා මුදල් ගැන විතරයි හිතන්නේ. එයාගේ ශරීරය සෞඛ්‍යයක් ගැන මොකක්වත් හිතන්නේ නැහැ. සමහර අය ඇඬට රුවට ඉන්නවා ලස්සනට. අනිත් ඒවා මොකුත් දන්නේ නැහැ. සල්ලි හම්බ කරන විදිය දන්නෙත් නැහැ. කළමනාකරණය දන්නෙත් නැහැ. මාලවල්ලු ටිකක් දාලා මේ වැනි වැනි යන සරුංගලි වගේ නේද? එක එක විදිය දැන් බුදුහාමුදුරන් කාගේ රූපනන්ද හිටියා. යාට මොකවත් නෙමෙයි යාගේ රූපේ බල බල ලස්සන බල බල ඉන්න කෙනාට රූපනන්ද කියන්නේ. රූපේ නිසා සතුට වෙන කෙනා. ඒ වගේ අර අපිට ධනමානේ බලමානේ රූපමානේ ආදි වශයෙන් ඇතිරෙන. එතකොට එක එක මොඩියුල්ස් කාර් එකේ මොඩියුල් එක වගේ මේ අපි මමත්වී මොඩියුල් එක මොකද්ද කියලා බලන්න. ඒක අපිට හරි වැදගත් මමත්වේ දුරු කරන්න. ඊට පස්සේ මොඩියුල් එක අපිට නැති කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා මමත්වය දුරු කරන්න. ඒකේ ආදීනව පෙන්වීමෙන් තමයි අපිට මමත්වය දුරු කරන්න පුළුවන්. ගුණහන් දෙනෙක් ගන්න මම හරි මම නෙවැරදි මට නෙවැරදි කියලා පේන දේ තමයි මම කරන්නේ. ඒ නිසා මම හරි. ඒ කාලොත් බැවැරදි. නමුත් වැරදි වෙන්නත් පුළුවන්. නෑ ඒත් මට හිතුනේ. හිතුන නිසා හරි. ඒක එහෙම තමයි. ඔබට තේරෙනවා මේක මහා සාගරේ කෙමින් කෙමින් ගැඹුරු වෙනවා වගේ. මේ අපි මේ දර්ශන ඥානය කියලා ගියාට තමයි ගියාට දැන් එන්නේ මේක අති සංකීර්ණ පරාසයන් කරා ගමන් කරනවා කියලා. ඔබට දුකෙන් නිදහස් වීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම දුක හඳුනාගත යුතුයි. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. මේ දුකෙන් නිදහස් වීමට නම් ඒ දුක හැදෙන්නේ කොහොමද කියලා හඳුනාගත යුතුයි. ඒකට කියනවා සමුදය සත්‍ය. ඒ හැදුන විදිය තේරුම් ගත්තා නම් ඒකේ අනෙක් පැත්තට පටිසෝතගාමීව ක්‍රියා කිරීම අනුගමනය කොට අපිට නිරෝධ සත්‍ය සාගන්න පුළුවන්. නිරෝධ සත්‍ය සාගන්න කෙනෙකුට එතන නිරෝධ මාර්ගයේ වැඩේ ඉන්න පුළුවන්. නිරෝධ මාර්ගයේ කියලා නිරෝධය ලැබුවත් නිරෝධය හඳුනාගෙන නිරෝධ මාර්ගයේ තුල ගමන් කළත් ඒවා පෙර පසු නොවි තිබෙනවා. එයා නිරෝධ සත්‍ය මාර්ගයේ ගමන් කරනවා. නිරෝධ මාර්ගයේ ගමන් අපි භාවනාවේ ප්‍රතිඵලය හැටියට නිවන හැටියට බලාපොරොත්තු වන්නේ සැහැල්ලුව නම්. එසේ තිබුණු මල්ලක් මෙමින් තිබුවා වාගේ. එහෙනම් මේ මාර්ග සත්‍ය අවබෝධයෙන් මේ උදාහරණ ප්‍රකාශ කරලා තියෙන්නේ කොයි විදියටද? ස්වාමීන් වහන්සේ එසේ තිබු මල්ල ඕ බිමින් තිබ්බා වාගේ. මම්මුලා වූපුට මඟ පෙන්වවා. වසා තිබුණු දෙයක් විවෘත කොට සැක දුරු කළා වගේ පෙන්වා දුන්නවා. තාමනෝද පිපාසිතව සිටපු කෙනෙකුට දී බිඳක් ලැබුණා වගේ. ආදිවාසීන් අනේක ආකාරන ඒ තිබුණු තමන්ගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් දැල්වුවා වගේ ආලෝකමත් බවක් හිතේ හට ගන්නවා. දැන් අපිට ස්වභාවික ප්‍රශ්නයක් නැත්නම් මේ මොහොතේ ප්‍රශ්න හොයන කේ තේරුමකුත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සංගවණ එකේ ප්‍රශ්න තේරුමකුත් නැහැ නේද? මොනවද දෙකම අනුගමනය කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න සංගවණ එකේ තේරුමකුත් නැහැ. ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න හොයන කේ තේරුමකුත් නැහැ. හොඳයි ඔන්න මේක මම හරි ගන්න දැන්
බාහන කක්ෂාක නැසනස් මම ඇත්තටම සබ්නස් ගාන ගොඩක් අහනවා ඒ වගේම දැන් බණහගෙන යන කමුණු භාවනා කරන කමුණු අට තේරුච්චියක් තමයි මේ ඒ දෙක කරට වඩා තමන් ගැන හොයන්න නැතුව මේ අර මම හන හදන සැනසීම හොයාගන්න බැහැ කියන එක වගේ පස්සේ මම ගැන හොයන්න කත්තා ඊට පස්සේ ඒ දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ ඒ වගේ දේවල් දැන් ඇත්තටම එදිනෙදා ජීවිතේ වැඩ කරන ගමනක මම හරි දැන් දේවල් ඇති වුණාම ඇති වුණා කියලා අඳුරගෙන ඇයි එහෙම ඇති වුණේ කියලා බලාගෙන මම සේව නැති කරන්නේවත් පසු බැවෙන්නේවත් එහෙම නැහැ ඒ වගේ තමයි
අපි කන්ට්‍රෝල් එකක් ඇති කරගෙන ඉන්නවා වගේම අපි මේ නිර්වාණය කියන උතුම් මේ නිර්වාණ ධාතුව දකින්නත් නිවන දැක්කොත් නිවෙන්නේ නිවන නොදැක අපි නිවෙන්නේ නෑනේ තාවකාලිකව කන්ට්‍රෝල් එකක් වෙයි නිවන දැක්කොත් විතරයි නිවෙන්නේ පූර්ණව නිවන දකින්න මොනවා අතට නිවන දැක්කාගෙන් අහලා බලන්න නිවන මොනවා කියද කියලා නේද අපි කවුරුහට කෙනෙක් කියන්නේ ඔපෙරා හවුස් එක බලන්න ගියා කියමුකෝ අපි ගියේ නැති කෙනෙක් නෑ ඒකට ගියා කියලා කිව්වහම අපි අහනෝනේ ඔපෙරා එක හවුස් එක කොයි වගේද කියලා ඒක හැඬ කොයි වගේද මොන මොන විදියට කියලා අහනෝනෝ ඇත්තම ඔබ දකින්න යන නිවන මොන වගේ එකක්ද ඔබ දකින්න යන්නේ හැමෝගෙම බලන්න උත්තරයි
කිසි දෙයක් නොසලෙන නොසලෙන හිත ඒ නොසලෙන කියන්නේ කිසි දෙයකට කම්පණය වෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා
බලමු උත්තර අපි අවසාන දෙමු
උපාදානයේ නැති බාහිර දේවල් වලින් අපි ඇති වෙන්නේ උපාදාන වෙනෝනේ හැම වෙලේම අපි බාහිර දේවල් එක්ක තනියෙන් යතියෙනවා මම කියලා කෙනෙක් නිකන් දකින්නේ නැහැ නේ කුකලත් තේන් කියන එක නැති වෙයි
පිටපස්සට එන්නම බැරි වෙනවනේ සායන හසේ මොකද්ද මේ අපි දකින්න යන නිවනේ ස්වභාවය හැදේ
මමත්වය මම කියන කෙනා නිසා ඇතිවලා තියෙන දුක් ගැටීම් ඇදීම් ඒවා යන්නේ නැති වෙලා නිස්කල හිත දුකක් නැති ඕනවට සතුට නිසා ඇදීමක් නැති
ඔබතුමිය මේ සැප විඳින්න කැමති සැප.
ඔව්.
සැප විඳින්න කැමති කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. මොකද නිවන් සැප. නිවන් දුක නෙමෙයි. නිවන් සැප. අපි හෙව්වෙත් සැප. සිද්ධාර්ථ ගෞතමයන් සෙව්වෙත් සැප. දැක්කෙත් සැප. දැන් විඳිනවන විඳින්නේ සැප. මොනවද සැප? අවිද්‍යාව නැති බව සැප. විද්‍යාව පහළ වීම සපයි. වේදනා නැති බව සපයි. ඇලීම් ගැටීම් නැති බව සපයි. විචිකිච්ඡාව නැති බව සපයි. සීලබ්බත පරාමාස නැති බව සපයි. බලන්න මේ දේවල් තිබුණ නම් පින්නතුනේ හැම තිස්සෙම අපි කුතුහලයෙන් දැවෙනවා කොහෙද කොහෙද මේ ධර්මය අවබෝධ කරගන්නට කලින් දැන් අවුරුදු 16කට විතර කලින් ඉඳලා මේ ධර්මයේ දේශනා කරන්නේ අනිත්‍ය දැන් ඉන්න සුපර් ස්ටාර්ස්ලා ටික මේ අවුරුදු 7 8 දැකලා ඉවර කියන්නේ මේ හරිම මේ දැවීමකින් සිටිය අතරමංගු ස්වභාවයක් තිබුණා මෝදක අතරමංගුණාම මොකක් කොයි විදියට මේ මනස සෑහීමටපත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තිබුණා ඔබට හිතනවද කොහොමද මේ මනස සෑහීමටපත් කරන්නේ ඕස්ට්‍රේලියාව ආගමති වෙලා සිම දෙයකින් මේ මනස සෑහීමට පත් කරන්න බැහැ ධර්මයෙන් නිවන සොයා ගන්න වෑරෙන්න ඉතින් හැබැයි නිවන කියන්නේ මොකද්ද කියලා මුලින් ප්ලෑන් එකක් ඇති වෙන්නත් ඕන තමයි ඔළුව තුළ නැත්තම් ඒ ප්ලෑන් එකට නැත්තම් ඔහේ අපි ප්ලෑන් එකක් නැතුව ඇඩ්‍රස් නැතුව යනවා නිවන දිහට එතකොට එයාට හරි දේ මුණ ගැහුණත් එයාට මග ඇරෙනවා හරි දේ මග මුණ ගැහුණත් මග ඇරෙනවා හරියට ප්ලෑන් එකක් තියෙන්න ඕන ඉතින් මේ සංසාර පුරුද්දකින් වෙන්නේදී අපිට ওই ප්ලෑන් එක ලැබුණා ඒනික ලැබුණ මේ නිරායාසී නිර්වාණය නිරායාසී නිවන කිවන නිරායාසිකයි ආයාසයෙන් තොරයි කියන එක අපි කිසි සංඥාවකින් ලැබුණ ඔය රේණුකාන් චන්දවිමල මහනායක හඳුනන පොත්පත් තමයි මුලින්ම අපි කියන්නේ අවුරුදු 16 වගේ කාලේ ඒ මොනවද අපි දරාගෙන ඉන්නෝ හොලගෙන ඉන්නවා මෙන්න මේ ටික බර දෙමින් තිබ්බොත් තමයි අපිට ලයිෆ් එකක් තියෙන්නේ ජීවිතයක් තියෙන්නේ නැත්තම් නිකන් මහ හරකෙක් වගේ ඇදයි යන ගතියක් තියෙනවා ධම්මපද ගාථා මුලින්ම තියෙන්නේ ඒකනේ මේ සංසාරේ කර තියාගත්ත කෙනා ගවයේ වේදනාව විඳින ඇසතු මහත්තුරු නීතියට හරියට දැන් කිව්ව ඕකේ කියාගෙන හිටියද ඔය අක්කුන්ට ඔසලමින් දැස් යන්න බෑ තමයි දන්නවනේ යාගේ වට ප්‍රමාණය නීතිය ඉක්මවන්න බෑ පොඩ්ඩක් කාරණික කරණම් මනන්නේ යාගේ ලෝ එක තමයි යාගේ හොඳයි ඇත්තටම තේ මේ දුර්වලකම් අමුවේ අපි කනස්සල්ලටපත් වෙන්න උවමනාවක් නැහැ ඉතින් මේ මිනිස්කම කියන්නේ ඒක තමයි. ආලවක යකාපි ඉස්සරහත් බුදුහාමුදුරන්ට ඔව් ප්‍රඥා බලයෙන් දමනය කරගන්න පුළුවන් වුණා නම් අපිට පුළුවන්කම තියෙනවා අඩුම තරමේ ජාමේ බේරගෙන හරියන්නේ දමනය කරන්න බැරි වුණා ජාමේ බේරගෙන වැඩ ටික කරන්න හරි රස්සාව කරන්න හරි හැකියාව තියෙනවා. ආයාසයෙන් ඉන්නේ ඇයි තරහ අපි පිටකොටු එහෙම දකින්න එහෙම දකින්න නැහැ පිටකොටු ඉන්නවා කොළඹ නාට්‍යවල ඒ කියන්නේ ගෝණි කරතියාගෙන ගෝණි දෙක තුන කරේ තියාගෙන දුවන නිකන් නෙමෙයි කෑ ගහගෙන දුවක් අයින් වෙන්න කියලා වුණාර පිටු බයිට එහෙම බැල බැල දුවන්නේ ඇයි අර මිනිස්සයා විශාල බරක් කරී තියාගෙන ඉන්නේ මිනිස්සුට දරා ගන්න බෑ පාර පොඩ්ඩක් બ્લોක් කරොත් එහෙම ඒ මිනිස්සයා ඒක පීඩනයක්. ඉතින් ඒ මිනිස්සය බැලගෙන කෑ ගහගෙන යන්නේ. ඉතින් අන්නේ වගේ බර කර තියාගත්ත කට්ටිය ඉන්න අයත් හරි වේගේ සකපරස වෙලා මේ දහම් දඬු වෙලා යම කර තියාගෙන යන බව පේනවා. සමහර වෙලාවට මේක නෝන ළඟ දකින්නත් පුළුවන්, මහත්තුරු ළඟ දකින්නත් පුළුවන්. යමක් කරදී ආගත්ත වේදනාවකින් දුවනෝ 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 කියලා. හරි දැන් පැට්‍රෝල් ගහපු බල්ලට වගේ. බල්ලට පැට්‍රෝල් ගහුවම බල්ල හැම වටේම දුවනවා. දුවල 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 ආයි පැට්‍රෝල් ඇදිච්ච තැනට ඇවිල්ලත් බලනවා. මොකද නලියනවා, නලියනකොට දුවනවා. මේ මිනිස්සුන්ට දෙලා තියෙන එහෙම යම් කිසි චිත්ත වේගයක් හට ගන්නවා. මේ වේගයට මිනිස්සු දුවගෙන යනවා. මේ මිනිස්සුන් දන්නේ නැමේ කොහෙන්ද මොකද්ද මොන හේතු වෙන්ද කියලා දන්නේ නැහැ. හදුවනවා. මොහොතක් නතර වෙලා තමා දිහා මම කවුද, මම කවුද, මම කවුද, ටිකක් ගැඹුරු පරමාර්ථ උත්තරයක් දෙන්න බලන්න මං අහන ප්‍රශ්නෙට. රෙඩිද? හැමෝම ලෑස්තිද? සාමාන්‍ය වැරදුනාට කමකුත් නැහැ, හරි ගියාට කමකුත් නැහැ. සයිනාසෙන් ගොඩක් කලකට වැරදි කියලා තමයි කියන්න ගණන් ගන්න එපා. මොකද හේතුව මේ කොච්චර හරි දෙයක් වුණත් පොඩි අඩුවක් හරි දකින්න එක ගුරුවරයාගේ වැඩයි. දැන් හොඳට ලස්සනට මකුරු ලියන ළමෙක් වුණා තා පොඩ්ඩක් අකුරු ලස්සන කරගන්න හරි කුඩාල තා චුට්ටක් මේවා මෙහෙම ලියන්න කියලා කියනවා. ඒ හැටි ගුරුවරයෙක්ගේ. මොකද ලස්සනම ලස්සන එකෙක් පොඩි අඩුවක් හරි දකින්න උත්සාහ කරනවා. අද ඒ යාට කරන යහපතට හොඳයි. මං අහන්න ප්‍රශ්නයක්. ඒක බොහෝම ගැඹුරු උත්තර ඕන හැමෝගෙම. ඔබ කවුද, ඔබේ නම කුමක්ද? ඔච්චරයි අහන ප්‍රශ්නේ. හරි සරල උත්තරයක්. ඔබ කවුද, ඔබේ නම කුමක්ද? අපි ඉක්මනින් උත්තර ටික අරගෙන යනවා. කවුරුත් නෙමෙයි නම. නම
ක්‍රියා නෑ.
ඔබ කියන්නේ සංඥාවක් විතර, අතීතේ සංඥාවක්. ඔබ
කියන්නේ
අතීතේ සංඥාවක්. නම ඔබ දෙන්න බෑ. කවුද, වෙනම කුමක්ද?
ආ
වචරෙන් නැද්ද නැත්නම් හිතල වචර ගන්නවද මොකද වෙන්නේ
මට නමක් තියෙනවා පුත්කලේ ඉන්නවා කියලා හැඳිනවා එවනට ඇත්තරම නැහැ එවනට ඇත්තරම නැහැ කියන්නේ ඉන්නවා කියලා තේරෙනවා සාමාන්‍ය කතුලි කතාවක් යනවා කතාවට අයිතිකාරයෙක් ඉන්නවා ඒ අයිතිකාරයා නම තමයි ගායනා අර එහෙම එකක් නමුත්
උත්තර චිත්‍ර කතාවක් කරේ හදයි වැන්නේ මොකද උත්තරේ
මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනනවා වුණාට එයාව හොයාගන්න බෑ කවුද කියලා කියන්නටවත් සිතුවිලි වලට වත් ඒ කිසි දෙයකට එයා කියලා කියන්න බෑ
නම
නමස්තේ
නැත්. අපේ මාතේ දාතරේ.
සත්‍යතර වචනින් කියන්නේ ස්වභාවයක්. වලත් වචරින් ඉනකොට මේක නියම ස්වභාවය වෙනස් වෙන නිසා. වචනින් කියන්න හදන ගැලින්ගියක් වගේ දරවන වචනින් නිකන් සන්තතිය ප්‍රේමකරන නිකන් ස්වභාවික ක්‍රියාවලියක් හැටියට තමයි. නමස් සම්මුති කරන දෙන්නත් නැහැ ඒක අර ගාල්ල දිය පාරක තැනකට දෙපාරක් අලන් බෑ වගේ
ගාල්ල දිය පාරක දෙපාරක් මහින්න බෑ වගේ ඔබ කවුද ඔබේ නම කුමක්ද
රුක්ෂරා කියන කතාව වලින් තම මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැන් දැනෙනවා වුණාට මේ ඒවා කඩලා පෙන්නලා දැම්මම මේ ශරීරය වාස් මේ සිතුවිලි අතර නෙමෙයි ඉන්නේ මේ ඔක්කොම එකතු වුණාම වගේ සිතුවිල්ලක් තියෙනවා මගේ නම විදිහට කියන්නේ මගේ ඩෙමොක්‍රසි පොවේ සංඥා එක
දැන් මේ දුර හරි ආපු එක නේද මේ සමාජය තුළ අපේ ආඩම්බරයක් නේ මේ යම් දුරක් ඇවිල්ලා තියෙනවා මේ දුර හරි ඒ කියන්නේ සතුටක් නැද්ද බණ ධර්ම අපේකේ තියෙනනේ අනිවාර්යයෙන් සතුට තියෙනවා සද්ධර්මය අති දුර්ලභයි මේක අපිට තේරෙන්නේ ඒ තේරෙන නිසා නිකන් මහන්සියලා නේ කැප වෙලා සමි මහන්සියලා වඩම්මගෙන කහන්නේ ගැන වටිනකමක් ගන්න නිසා අපේ මහත්තය
මම කියලා කෙනෙක් ඉන්න බව සත්‍යස තේරෙනවා ඒක හැබැයි ස්වરૂපය වෙනස් වෙනවා කාලෙන් කාලෙට කලින් මම කිව්වේ මගේ රස්සාවත් එක්ක ළමයි ගෙවල් දොරවල් ඒවත් එක්ක නිච්චකනේ දැනට මම කියලා තේරෙන්නේ මට හොඳට භාවනා කරනකොට හිත එකඟ වෙන්න සම්සුම් වෙන්න නිවෙන්න ඒක දකින්න කෙනෙක් විදිහට තමයි තේරෙන්නේ ඒ ස්වභාවයට තියෙන දැන් මෝඩ එක වගේ තමයි නම සුරංග කියලා කියන්නේ තමයි ඒක
සුරංග මෝඩස් ඒකට ඉන්න සුරන් කියලා කෙනෙක් ඉන්නවා මේ ඊට පස්සේ
ස්වාමී මට නිකන් හිතෙන් දැන් හිතට එන සිතුවිලි එක එක අයින් කර කර යනකොට
අන්තිමට දැනෙනවා නිකන් මේ ශරීරය තුළ කිසිම මම කියලා පුද්ගල ස්වභාවයක් නැහැ. නමුත් තමන්ට තේරෙනවා මේ තමන්ට හැඩයක්වත් නමක්වත් නැති විශ්වය එක මුසු වී තියෙන විශ්ව ස්වභාවයක්, එකම ආදරණීය ස්වභාවයක්. එහෙම ගතියක් දැනෙනවා.
කාටද දැනෙන්නේ?
දැනෙන පුද්ගලයෙක් නෑ මොන විශ්ව ස්වභාවයක් කියන්නේ.
විශ්ව ස්වභාවය තුළ මම ඉන්නවද?
නැහැ ස්වාමී.
මම තුළ විශ්ව ස්වභාවය තියෙනවද?
නැහැ
ස්වාමී. ප්‍රකාශ කරන්නේ, කතා කරන්නේ, අසන්නෙක් ඉන්නවද? පිටපස්සේ මහත්තයා. දැන් ඒ නම මොනවද වාහනයි අරගෙන ගිහලා පොඩි කරන එකට මොකද කියන්නේ? මොනව කරන්න දෙනවා කියලද
කියන්නේ?
අන්නේ වගේනේ අපිටත් කරන්න තියෙනන්නේ. එතකොට අර චැසි නම්බර් අම්බර් ඔක්කොම අවලංගු වෙලා යනවා. කීලා අර මේ කැලියට වෙන්න වෙලා වෙන්නලා ටයර් වෙනවා, රින් වෙනවා, කැලි වෙනවා, ඔක්කොම ජරි බිරි කාලා. තප්පර ගාන කිව්වා අනේ කැලි කැලි වලට යනවා. අර මොනවද මේ රක්ෂණය කර කර ලයිසන් කර කර හි දමදමයි ආරක්ෂා කරමු. ඕ විනාඩියයි යන්නේ. හරි හොයා ගන්නවා බෑ. අහෝසි ඔක්කොම. අන්නේ වගේ තැනකට ගිහිල්ලා මුළු ආහනේම දාන්න. ඊට පස්සේ එහා පැත්තේ ඉඳගෙන කම්බුරට අත තියාගෙන හොයන කොමගේ වාහනේ. කොටස් බෙදලා යන ටයර් වෙනම යනවා, විදුලි කටු වෙනම යනවා, යකඩ කෑලි වෙනම වෙනම බෙල්ට් එකේ යද්දි කොහමගේ වාහනේ කියලා බලන්න. දැන් වාහනයක් තියෙනවද? දැන් වාහනේක නිකන් හීනයක් තිබුණේ. ඒ හීනේ ඔබට තමයි කියන්නේ සම්පේ සංඛාරානිච්චය. දැන් ටයර් එකක් හොයන්න බැරි එක. දැන් රිම් එකක් හොයන්න බෑ. දැන් ග්ලාස් එකක් හොයන්න බෑ. දැන් සීට් එකක් හොයන්න බෑ. දැන් චැසියක් හොයන්න බෑ. බොඩි එකක් හොයන්න බෑ. දැන් කාරකේ පාට වර්ණයක් හොයන්න බෑ. අයිති කරුවා නම්බරයක් මොකුත් හොයන්න බෑ. පංචස්කන්ධේ නෙමෙයි පංච උපාදාන ස්කන්ධේ දාන්න ඕනේ. දැන් ගොඩාක් දෙනෙක් දන්න පංචස්කන්ධේ නම් පුජ්‍යලයක් නෑ කියලා. තේරුන්නේ නැහැ. නමුත් මේ සංඥා වාහනේනේ මානසික වාහනේ තාම වැඩ කරනවා. මානසික වාහනේ දාන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධේ සිත දාන්න ඕනේ. සංඥා ටික වින් වින් වෙලා යනවා. මේ සංඥා සත්‍යයක් නම් හැමෝටම එක වගේ තේින්න ඕනේ. ඒතන සත්‍යයක් නෙමෙයි. මගේ හීනය මට දකින්න ඉඩ හරි. එච්චර තියෙන්නේ. කවුරුද තියෙන්නේ? දැන් මෙතන තියෙන මගේ හීනය මට දකින්න ඉඩ හරින්න නෙමෙයි. මගේ හීනේ නැති කරන්න. හීන දකින්න එක අවසන් කරන්න. අවදි වෙයි. මේ ඇවිදින මිනිස්සු සියලු දෙනාම හීනෙන් ඇවිදින්නේ. පිළිගන්නවද මේ රස්සාවන්තන වැඩ කරන කෝ මිනිස්සුද හීනෙන් ඇවිදින්නේ? ඒක අඩක් තේරෙන්නේ අවදි වෙනකම් හීනෙන් ඇවිද්දී කියලා. අවදකාරී අවදි වෙච්ච දවසර තමයි තේරෙන්නේ ඇත්තම ඇත්ත සාහිඳාස මං හීනෙන් තමයි හැංගිලා තියෙන්නේ කියලා. නන්ද කුමාරයා හීනෙන් ඇවිද ඇවිද ඉන්න වෙලාවේ බුදුහාමුදුරේ කරගෙන ගිහිල්ලා නිවන පෙන්වෝනේ. නිවන් ධර්මයේ පෙන්වෝ අවබෝධ කෙරේවා. හීනෙන් අවදි වුණා. ඊට පස්සේ කිව්වා නන්ද දැන් ඕනනම් ගිහිල්ලා ඔයා කසාදි කරගන්න කියලා. අනේ ස්වාමීනි දැන් මට ඒක අර නිකන් ඉපැණලි හේනක මේ ගියපු පැඳිරියෙක් වගේ ඔය වහා මාතුරු ගැන බය වෙන නෝනලා. ඒ මාර නෝනලා නම් කියන ඇත්ත තමයි කියලා එකක. ඒ කියන්නේ හීනයක් තුළ මොන විශාල සුන්දරත්වයක් පෙනුණත් අවදියක් වුණාට පස්සේ ඒක එහෙම දෙයක් නැහැ. ඊට වැඩි සැනසෙල්ල සුන්දරත්වයක් තියෙනවා. ඒක හරි පොතට ආවේ දිව්‍ය ලෝක පෙන්වනවා කියලා. ඒක වැරදි. බුදුහාමුදුරු දිව්‍ය ලෝක පෙන්වන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරු නිවන පෙන්වන කෙනෙක්. ගොඩාක් තැන්වල වැරද්ද වන්නේ ඒක පස්සේ. දහන්න මොකද ඒක දිව්‍ය ලෝකයක් කරන් ගල සුරංගනාවිය පෙන්නන්නේ. සුරංගනාවිය පෙන්නලා මාන කරගන්න. එහෙම කිව්වොත් ඒක සාසනේ නටලයි. ඈ සුරංගනාවිය පෙන්නලා මාන කරගත්ත කියලා. නිවන පෙන්නෝම තමයි මොකද්ද? ඒක නේ ධර්මය. දෙවියන් වහන්සේ තුමේ මේ ධර්ම අවබෝධය කරගෙන මේ පස්සේ ඔබට තේරෙයි ඔබ ඕස්ට්‍රේලියාවේ අගමැතිට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. අගමැතිකම ලැබුණට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ තනතුර ලැබුණා නම් මේ තනතුර හොඳ කියලා මෙහෙම කිරලා බලන්න. අවබෝධය පහළ කරගත්තට පස්සේ. කොච්චර ආඩම්බරයක් තියෙනවද නේද? ඔස්සේ ආගමති කියලා. ඒ ආඩම්බරෙත් එක්ක ඕනම මෙහෙම කිරලා බලන්න. ඒ මනුස්සයා සංසාර බය මරණ බියෙන් අපා බියෙන් සතුරු බියෙන් මිදිලා නැහැ නේද? එයාත් මිදිලා නැහැ. ලෝක වෙනත් අයත් මිදිලා නැහැ. මනස නිදහස් කරගන්න ඕන දෘෂ්ටි නිදහස් කරගන්න නිදහස් කරගන්න එහාට යන්න යන සමහර අය හිර වෙනවා. කියන දෘෂ්ටි මේ බලවේගේ තව ටිකක් දරුණු වෙන නපුරු වෙන්න බලනවා. මාන බලවේග ඒව පරිස්සම් වෙන්න ඕන. එනිසා ටික 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 අඩු කරන්න. තෝක තෝකං කනේ කනේ මේ මල කඩ ටික ටික කඩන්න, ටික ටික කඩන්න, ඇති කරන්න. සතරමේ ශ්‍රවණය කරන තරමට, ධර්ම සාකච්ඡා කරන තරමට, විදර්ශනා කරන තරමටම තෝකතෝ කණේ කණ. දැන් අපි අරමුණක් නැතුව ඉඳගෙන අරමුණු හොයන එකද හොඳ? අරමුණු ගොඩක ඉඳගෙන අරමුණක් හොයන එකද හොඳ? මොකක්ද අපි කරන්න ඕනේ? අරමුණක් නැතුව ඉඳි අරමුණක් හොයන. ඇයි හොයන්නේ? සබාවටද වෙන්නේ? සබාවටද වෙන්නේ? ස්වභාවය කියන්නේ ස්වභාවය ස්වභාවය ලෙස බාර ගන්න තැන. අපිට ඕන විදිහටවත්, අපි හදාගත්ත විදිහකටවත් එහෙම වෙන්නේ නැතුව ස්වභාවයෙන් ස්වභාවයක් විදිහට මෙන්න හරි. පිටපස්සේ ඉන්නද මොකද කියන්නේ? ඔව්. බුදුදහමේ ප්‍රකාශය කුමක්දයි විනාගමිකයෙකු හරි වෙනත් පුජ්‍යලෙකු හරි ඔබට කෙටියෙන් ප්‍රකාශ කරන්න කිව්වොත් ඔබ බුදුදහම හඳුන්වා දෙන්නේ කෙසේද?
හැම දෙයක්ම කම්පා නොවෙන්නේ දෙකින් හතරෙන් මේ
ඒක ඉතින් ඒ මොහොතට ඒ පුද්ගලයාට අනුගතව උත්තරයක් තමයි ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ මනුස්සයාගේ අහන්න මොන දෘෂ්ටියෙන්ද දන්නේ නැනේ නේ. ඒකේ වෙලාවට තමයි තීරණය කරන්න වෙන්නේ. නිහඬව ඉන්නවද, උත්තරයක් දෙනවද, තමා දිස බලන්න කියනවද, බණ අහන්න කියනවද, මොකද තීරණය කරන්න වෙන්නේ එතකොට. ඒක හොඳයි. මේ සාර පිළිතුරක් නැහැ හැම දෙයකටම, එක පිළිතුරක් නෙමෙයි තියෙන්නේ. බුදු කෙනෙක් හැම තිස්සෙම විවෘතව ඉන්නවා. ඊවන ගැන අහන ප්‍රශ්නවලට මේ එකම පිළිතුරක් නෙමෙයි. ඒ අහන්නේ මොන ස්වරූපයෙන්ද, කොයි හැදෙන්නේ, මොන චේතනාවෙන්ද, මොන සිතුවිල්ලෙන්ද කියලා බලන එකට පිළිතුරක් ලබනවා. තමන් බලන්න ඕන තමන් ඉන්නේ කොතනද කියලා. ඔබ කවද ඔබේ නම කුමක්ද? අපේ මාත්‍ය කියන්න. ඔබතුමා කියන්න. හා ඔබතුමා කියන්න. මවත් ඔය ඔයා ඉන්නේ. ඊළඟ මාත්‍ය මොකද උත්තරේ? තමන්ට වේදනා දැනෙනවා නම්, මානසික බර දැනෙනවා නම්, එතන මමෙක් ඉන්නෝ, ඒ මම ප්‍රහාණය කරගත යුතුයි, මමෙක් නැහැ කියලා සංකල්පයක එළබගෙන වාසය කිරීම ප්‍රමාණවත් නැහැ. දැන් තුවාලයක් තියෙන කෙනෙකුට යා කෙටි ක්‍රමයක් හැටියට, පොඩි මෝහන ක්‍රමයක් හැටියට වාගේ භාවිතා කරන තුවාලයක් නැහැ. මට තුවාලයක් ඒකේ මුණයි කියලා විතර වේදනාව නැතර වෙන්නේ නෑ තුවාලයක් කියලා. එහෙනම් වේදනාව නැතර වුණාට පස්සේ තුවාලයක් නෑ, තුවාලයක් නෑ කියන්න ඕනේ, තුවාලයක් නෑ. එතකොට මමත්වයේ දුරු වුණාට පස්සේ මෙතන මමෙක් නෑ, මමෙක් නෑ, මමෙක් නෑ කියන්න ඕනේ. මමෙක් නෑ. මමත්වයේ දුරු කරගත් උතුමෝ මෙහි මමෙක් නැත කියා ප්‍රකාශ කරන්නේද නැත. දැන් නම් ඉතින් ඔළුව හොඳටම අවුල් වෙලා තියෙනවා. එක්ක පිස්සු ඇතුළට වැටේ නැත්නම් එළියට වැටේ. කොහොමද පිස්සු ඇතුළ තියාගෙන ඉන්නේ කියන්නේ? මේක එළියට වැටෙන්න ඕන. ඊළඟ මරණහස තව මොකද්ද? ඔබ කවුද?
ස්වාමීන් වහන්සේ මා කියන්නේ ස්කන්ධ කියපුයි ආයතන කියපුයි. නම සංඥා පමණයි මම
යනවා. සංඥා. අපේ මහන්ත පිටිපස්සේ
ගන්න
ඔතනින් ඔය අහපෙට අර සාන්නංශ දාලේ වළඳන කාමරේ ළඟට ගිහිල්ලා මේ අර කබඩ් එක දිහා බලලා ඉන්න පොඩි බෝඩ් එකක් තියෙනවා ඇතුලේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා බලන්න මොකද තියෙන්නේ ලොකු අකුරෙන් ඇති අන්න අඳුරගෙන යවුවොත් එහෙම ඔන්නෝක තමයි හම්බෙන උත්තරේ. මොකද්ද ඒ දැක් කියන්නේ? දැක් කියවල මොකද මොකට දැක් කියනවද දන්නේ? අපි මේ ලෝකෙන මොනවද දැක් කියවොත් එහෙම මොකක් හරි එකක් තියෙන මේ දැක් එක කොහේ යනවද දන්නේ? අපි මේ ධර්මයේ සංඥාවෙන් අඳුරගෙන ගිහිල්ලා යම් දවසක යම් මොහොතකදී එයාට හිතෙනවා මේ සංඥාව කරදරයක් මේ සංඥාවත් අතහරින්නවා කියලා. අනේ ඊදාට තමයි එයා අර දහම්සොඬ රජුගේ කන්දෙන් පල්ලෙහාට පයින්වත් දැකීම ලබන්නේ. මේ හැම කෙනෙක්ම දහම්සොන රජ කෙනෙක්. බණ කියන්න හම්බෙන්නේ යකෙක්. ජාතක කතා තියෙනනේ දහම්සොන ජාතක චිත්‍රවල ඇඳලා තියෙන. යකාන් අඩට පයන්නේ. කතා. ඒතර බණ කියන්නේ යකා. ඒ කියන්නේ යකා මම තමයි. ඒකට හේතුව මේ මමත්වයට ධර්මය කියන කෙනාව පේන්නේ යකෙක් වගේ. අපිට විරුද්ධ කාරයක් වගේ. දැන් හේතු අවබෝධයෙන් අපිට දයාවෙන් හිටියට මේ පුදුන් සමාජයෙන් මේක කියන්න යන්න හොඳ නැහැ. හේතු කල්පනා කරන්නේ ඒගොල්ලන්ට විරුද්ධවාදීක් වගේ. දැන් හේතු පින්නතුන් සිය කැමැත්තෙන්ම මමත්වේ දුරු කරගන්න කැමැති වෙලා ඉන්නවා. හේතු එහෙම කැමැති නැහැ මමත්වේ වැඩි කරගන්න කැමැති. ඇත හිතන මමත් වැඩි කර ගැනීමෙන් අපිට සතුට ලැබෙයි කියලා. ලැබෙන්නේ නැහැ. ඒක තේරෙන්න කාලයක් යනවා. මේ පින්නතුන් තේරුම් ගත්තා මමත් දුරු කිරීමෙන් තමයි සැනසීම තියෙන්නේ කියලා. ඉතින් බණපදේට පොඩි කොන්දේසියක් වැටෙනවා. බණපදේ ඉස්සෙල්ල කියන්නේ සෙල්ල කියලා මාව කණ්ඩ කියනවා. මම ඇප වෙන්න. මගේ කකුල අත පය හතර හත් කඩලා දාලා මට බලපදේ කියලා ඊට පස්සේ මාව කන්න කියනවා. කැමති වුණේ. තරලද වගේ කියලා යකාට බයයි. අපි කොන් දේශයකට එමු. ඔයා කන්ද උඩේ නම් පල්ලෙහාට පනින්න ඕන. පනිනකොට මගදී මම බණපදේ කියන්නම්. එතකොට අවබෝධ කරගෙනා මම කටට පුස්සලා වැටෙනවා බල නොකියුවත් බ්‍රේක් ගහන්නත් බෑ. කන්දෙන් බල වල්ලවෙන් ඉන්නේ. බ්‍රේක් ගහන්න බෑ කියලා කටර වැටෙනවා. කොහොමද කන්දේ පල්ලෙහාට පැන්න දහම් සොල රජුරු යට ඉඳන් අල්ල ගත්තා සක්‍ර දේවේන්ද්‍රයා. කවුද හිටියේ? සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ විශ්ව ධර්මය. විශ්ව සාධන ධර්මයට එක එක කාලෙදී ආපු වචන. සක්‍ර දේවේන්ද්‍ර, මහා බ්‍රහ්ම, ගෝඩ්, අල්ලා, ඊශ්වර, විෂ්ණු, ශිව, ඔය වගේ වචන විශ්වීය ධර්මතාවල ලක්ෂණ වලට ප්‍රකාශ කරන එක කාලයන් වල ඇති වෙච්ච නාම. එතකොට මේ විශ්ව ධර්මයේ මේ පිළිගන්නේ. මැරෙන්නේ නැතුව අමරණීය වෙන්න බෑ. මරණේ වේදනාව පහ කරගෙන ගියපු කෙනෙක් තමයි අමරණීය වෙන්නේ. මරණේ වේදනාව පහ කරගෙන ගිය කෙනෙක් තමයි අමරණීය වෙන්නේ. අනිවාර්යෙන් මරණේ අත්දැකීම ඔබට මුල ගැහෙනවා. ඒකට කමක් නැහැ කියලා ඉඩ දෙන තැන තමයි ඔබේ මරණයෙන් පසු ආදී අමරණීයත්වයේ සිටින්නේ. විඥානේ මරණේ සිද්ධ වෙනවා. පාදානස්කන්ධේ මරණේ සිද්ධ වෙනවා. අපේ අර මෙතුමා කියපු කතාවන්ද ඒ කතාවක් එක්ක මට තව කතාවක් මතක් වුණා නැත්තම් ඒ විවසන්නවා කියලා. මම අපෝයන දන්නවා ඒතයි දන්නේ. මැරිච්ච මිනිස්සු දාලා තියෙනනේ මලගේ වගේ ගිහිල්ලා තියෙනනේ. මැරිච්ච මිනිස්සු මැරිලාද ඉන්නේ? මේ අතරේම අතහැරීම ඔකහන්න සංඥාවටම සාමාන්‍ය දැනීමටම මේක එකතු කරගන්න යන්නේ නැතුව අහන්න. මැරිච්ච මිනිස්සු මැරිලාද ඉන්නේ? පෙට්ටියේ ඇතුලේ මෘතදේහ තියෙනවනේ. ඒ මිනිස්සයා මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ මැරිලාද? මැරිලාද ඉන්නේ? පෙට්ටිය ඉන්නේ කියලා.
එයා සමහරවල් වෙන උපතකට ගිහිල්ලා තියෙනවා.
මම අහන්නේ පෙට්ටිය ඉන්නේ කියලා.
එයා. මැරිලා කියලා සංඥාවක් නැහැ.
මැරිලා බලලා ඔක ඇරිලා කියන්නේ බැරිද? වෙන දේවල් වෙනුවෙන් ලෝක මිනිස්සු මැරෙන එකේ නිර්වාණය වෙනුවෙන් මැරෙන සදාතනිකයි. නිර්වාණය වෙනුවෙන් මැරෙන්නේ පංචස්කන්ධය නොවේ, පංච උපාදානස්කන්ධයයි. වෙන වෙන දේවල් වල වෙනුවෙන් මිනිස්සු මරාගන්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධය එල්ලනවා, එල්ලිලා මැරෙනවා නේ. අසභීත මරණ නොවෙයි බුද්ධ දේවල් වලින් පංචස්කන්ධ නැති කර ගන්නවා. පංචස්කන්ධ නැති කර ගැනීම වලක් නැහැ. උපාදාන ස්කන්ධය නැති කර ගන්නවා. දැන් තේරෙනවා නේද මේ පෙට්ටියේ ඉන්න මිනිස්සේ මැරිලා නැහැ කියලා. පෙට්ටියේ ඉන්න මිනිස්සේ මැරිලා දින්නේ. යා මැරිලා හිටියා නම් එහෙම බොහොම අමාරුවෙන් ඉන්නේ. එක ඉරියව්ව දිගටට තින්නත් බැරි වෙනවා. ගහකොළ ස්වභාවිකව අයිතියක් නැතුව වාසය කරන මහකොළ ස්වභාවිකව අයිතියක් නැතුව වාසය කරන සුළඟ ස්වභාවිකව අයිතියක් නැතුව වාසය කරන ඉර ස්වභාවිකව අයිතියක් නැතුව වාසය කරන මනුෂ්‍යයා අයිතීන් ගොඩක් සංඥා ගොඩක් හදාගෙන ඒක තුළ දුක් විඳිනවා. අපගේ භාවනාව වළංගුය යුත්තේ භාවනා කරන වේලාවට පමණක්ද? අපි තුල දර්ශනයක් හටගත්තා නම් හැම මොහොතකම හැම වෙලාවෙම දර්ශනය පවතී. ක්‍රිකට් ගහන අය ඉන්නවනේ සාමාන්‍ය පොඩි රන් එකක් දෙන්න බෝලට පහරක් දාන්න පුළුවන් අය ඉන්නවා. අමාරුවෙන් හතරක් යන විදියට ගහන්න පුළුවන් අයත් ඉන්නවා. මොකද අයියේ දිගටම සික්සර් ගහන්න අය පුළුවන් නැහැනේ. ඒ වේදාගාරට උඩින් යන්න ගහන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ දර්ශනය අපේ මනස ඉක්මවා යන ධාරාවකට යොමු වෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. පටිසෝතගාමී ප්‍රතිපදාව යන්නේ කවරක්ද යන්න තේරුම හරි දන්නේ අර දර්ශනය අවබෝධ කරපු කෙනෙක් පමණයි. ඒසේ නැති අය හිතාගෙන කල්පනා කරගෙන ඉන්නේ පරිසෝතගාමී ප්‍රතිපදාව යන්නේ මේ ඍණාත්මකෝ යෑම කියලා. ඍණාත්මකෝ යෑම පරිසෝතගාමී ප්‍රතිපදාව නෙමෙයි, ඒකත් අනුසෝතගාමී ප්‍රතිපදාවෙම කොටසක්. ඒ කියන්නේ මනසේ සමස්ත ක්‍රියාදාමයක් කුමන හෝ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයකට ලැබුරු වෙලා ක්‍රියා කළොත් එයා පටිසෝතගාමී ප්‍රතිපදාවකට අදාළ වෙන්නේ නැහැ. මොකද මනසේ ස්වභාවයකට එයා හසු වෙලා ඉන්නේ. ඒක මනස තුල නොපවතින කිසිසේත්ම නොපවතින ක්‍රියාදාමයක් කරා ගමන් කිරීමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. නැත්නම් අනුසෝතගාමී ප්‍රතිපදාව තමයි කියන්නේ. අනුසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ ගලා යන පැත්තට ගලාගෙන යනවා. තමයි සෝමහාමය. මේක හාත්පසින්ම වෙනස්. දැන් අපි හිතලා හිතලා හිතන්න පුළුවන් පැත්තකට ගියෝ. ඒක අනුසෝතකාරයි. අපි හිතලා හිතලා හිතන්න බැරි පැත්තකට ගියෝ. දැකලා දැකලා දකින්න පුළුවන් පැත්තකට ගියෝ. ඒක අනුසෝතකාරයි. දැකන දැකන දැකීම ඉක්මෝ දකින්න බැරි පැත්තකට විඳල විඳල විඳින්න පුළුවන් පැත්තකට ගියෝ. ඒක අනුසෝත කරනවා. විඳල විඳල විඳීම ඉක්මවන්න බැරි පැත්තකට යනවා. ආන්න ඒක තමයි අසිරිමත් ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ දුටුවේ. හැමදේම පහළට ගලාගෙන යද්දි පාත්‍රය විතරක් උඩට ගලාගෙන ගියා. මේක තමයි මම අනුගමනය කරන්නේ. එතකොට බුදුහාමුදුරේ වෙනකොට විවිධ භාවනාවන් වලදීලා බෝධිසත්වයන් වහන්සේ තේරුම් අරගෙන තිබුණ මනසේ අමමල් රේණුවක් අඩුව නැතුව මේ මනස හැදෙන විදිහ, මනස පවතින විදිහ, මනසේ ක්‍රියාදාම, මනසේ ස්වභාවය 100%ක් අඳුනගෙන තිබුණා. මෙන්න මම නොසිවුව පැත්ත. මනසට ඔබෙන් මම හිතන්න. මනසට ඔබෙන් මම දකින්න. මනසට ඔබෙන් මම වීරය කරන්න. මනසට ඔබෙන් ඇති ධර්මය අවබෝධ කරගන්න. Gracias.